ලද නියමිත සුවිශේෂ පාඩයට අපි සමන් දෙමු. මදතුමාගේ සුවිශේෂයේ 15 වන පරිච්ඡේදයේ 21 වන වගන්තිය සිට 28 වන වගන්තිය දක්වා. ජේසුස් වහන්සේ තීර්සා සිදොන් ප්‍රදේශවලට වැඩිය සේක. එක් කානානීය ස්ත්‍රියක් ඒ ප්‍රදේශවල සිට අවුත් දාවිද්ගේ පුත්‍ර වූ ස්වාමිනී මට අනුකම්පා කළ මැනව මාගේ දුව බලවත්සේ යක්ෂා වේශව සිටින්නේයි කීවාය. ඒ උන්වහන්සේ ඇයට වචනයකින්වත් පිළිතුරු නොදුන් සේක. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ අවුත් මේ ස්ත්‍රිය මොරගතමින් අප පස්සේ එන බැවින් ඇයට යන්න කිව මැනව උන්වහන්සේගෙන් ඉල්ලුවහ. උන්වහන්සේ කතා කරමින් මා එවන ලද්දේ ඊශ්‍රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකැයි වදාළ සේක. ඒත් ඇ අවුත් උන්වහන්සේට පසඟ පිහිටුවා වැඳ ස්වාමිනී මට පිහිට වුව මැනවයි කීවාය. උන්වහන්සේ උත්තර දෙමින් දරුවන්ගේ කෑමගෙන බල්ලන්ට දැමිය යුතු නැතැයි වදාළ සේක. ඒත් ඇ කතා කොට එසේ ස්වාමිනී බල්ලන් පවා තම ස්වාමිවරුන්ගෙන් මේසෙන් වැටෙන කැබලි අවුලා කති කීවාය. එවිට ජේසුස් වහන්සේ උත්තර දෙමින් ස්ත්‍රීය ඔබේ ශ්‍රද්ධාව මහත්ය, ඔබේ කැමැත්ත ලෙසම ඔබට වේවායි වදාළ සේක. ඒ මොහොතේ පටන් නැගී දුව සුවපත් වූවාය. සේතේජ වාක්‍ය එසේය. දැන් පියාද සහෝදර සහෝදරියනි, අපි ඇතුළු වෙමු අද සුවිශේෂ භාවනාවට. මේ 20 වන ඉරුදින සුවිශේෂ පාඨයට සවන් දෙනකොට සමහර වෙලාවට එක්තරා විදිහකට බලපුවම අමුතු ආකාරයේ දර්ශනයක්, අමුතු ආකාරයේ සිදුවීමක් තමයි මේ සුවිශේෂ පාඨයේ අපට දක්නට ලැබෙන්නේ. මේ විජාතීය ස්ත්‍රිය ස්වාමීන් වහන්සේ පිටුපස එනවා යමක් ඉල්ලමින්, උන්වහන්සේගේ සරණය, උන්වහන්සේ උදව්, උන්වහන්සේ කරුණාව ඉල්ලමින් එනවා. බැලුව බැල්මට ස්වාමීන් වහන්සේ ඇව ගණන් ගන්නෙ නැති බවයි, ඇව අමතක කරලා දාන්න, ඇගේ ඉල්ලීම නොදෙන්න තරම් උන්වහන්සේට හිතක් ඇති බවයි බැලුව බැල්මට අපට පේන්නේ. උන්වහන්සේ ඇව ගණන් ගන්නේ නැහැ වගේ, හරියට උන්වහන්සේ ඇයට අකමැති වගේ තමයි පේන්නේ. හැබැයි ප්‍රියද සහෝදර සහෝදරියනි, සුවිශේෂය තේරුම් ගන්න ඊට වඩා ගැඹුරු අදියරකට වචනාර්ථයේ ඉඳලා ඒකේ ගැඹුරු අධ්‍යාත්මික අර්ථයට අපි ගමන් කරන්නට ඕනේ. ඒ ගැනයි අපි අද ටිකක් මෙනෙහි කරලා බලන්නට යන්නේ. සුවිශේෂයේ අවස්ථා දෙකකදී පමණයි ක්‍රිස්තුස් වහන්සේ ජුදා දේශයෙන් පිටතට යන්නේ. අද සුවිශේෂය අපට හමුවන්නේ ඉන් එක අවස්ථාවක්, ස්වාමීන් වහන්සේ තීරුසා සිදොන් කියන ප්‍රදේශයට, ජුදා දේශයෙන් එපිට තියෙන පිටත තියෙන දේශයකට ගමන් කරනවා. මේ ප්‍රදේශය අද පිහිටලා තියෙන්නේ දක්ෂිණ ලෙබනනයේ. ජුදා මානසිකත්වයට අනුව ජුදා වරුන්ට විතරයි අයිතිය තිබුණේ දේව දරුවන් ලෙස සලකනු ලබන්නට. අනිත් සියල්ලෝම ජුදා ජාතියට අයිති නොවන විජාතිකයෝ ලෙස අප හඳුන්වන සියල්ලෝම අපවිත්‍ර අය බව, ඒ සියල්ලෝම දෙවියන් වහන්සේගේ දරුවන් නොවන බව ජුදා වරුන් පිළිගත්තා. ඒ නිසා අනිත්‍යව සැලකුවේ ඇත්තටම බල්ලන් හා සමානවයි, ඒ කියන්නේ සුනකයන්ට සමානවයි ඔවුන් සැලකුවේ. ඒ ඔවුන් තුළ තිබුණු මහා පුහු ආටෝපය, පුහු ආඩම්බරය මවාගත් ලොකුකම නිසයි. ඒක වැරදි මානසිකත්වයක්, ඒක වැරදි ලොකු බවක් තමාට තමන්ට ආරූඪ කර ගැනීම, තමන්ගේ ජාතියට තමන්ගේ කණ්ඩායමට ආරූඪ කර ගැනීම, ලොකුවෙන් හිතන්නට යාමක්. ජුදාවරු මෙහෙම තමයි හිතුවේ. ඒක තමයි ජුදාවරුගේ මානසිකත්වය. තමන් තමයි ලොකු. තමන්ට තමයි දේව රාජ්‍යය ඇති. තමන් තමයි ඇත්තටම දේව දරුවන් වෙන්නේ. දේව දරුවන් ලෙස සලකනු ලබන්නට අවශ්‍ය තමන්ට විතරයි. ඒ නිසා මෙත් අය සත්තු වගේ අපවිත්‍රයි. බල්ලන් හා සමානයි. මෙහෙම තමයි යුදාවරු හිතුවේ. ඒ නිසා ස්වාමීන් වහන්සේට මේ මානසිකත්වය වෙනස් කරන්නට පාසු වුණේ නැහැ. ටික ටික තමයි උන්වහන්සේ උත්සාහ කළේ මේ මානසිකත්වය වෙනස් කරන්න. උන්වහන්සේට හැකියාව ලැබුණේ පියවරෙන් පියවර තමයි. මිනිසුන්ට පෙන්වලා දෙන්න නෑ. හැමෝම දෙවියන් වහන්සේගේ ධර්ම. අපි විතරක් නෙමෙයි. ඉදා මිනිස්සු විතරක් නෙමෙයි. හැමෝම දෙවියන් වහන්සේගේ දරුවෝ. දෙවියන් වහන්සේගේ කරුණාව ඒ හැම දෙනාවම කිසිම ભેදයකින් තොරව මිනිස්සයා හදාගත්තු ભેදයකින් තොරව මිනිස්සයා හදාගත්තු විශේෂණ පදයකින් තොරව දෙවියන් වහන්සේගේ කරුණාව උන්වහන්සේගේ වරප්‍රසාදේ හැමෝම සොයාගෙන යනවා. දෙවියන් වහන්සේ හැමෝටම ලබා දෙනවා. දෙවියන් වහන්සේ හැමෝටම ආදරේ. දෙවියන් වහන්සේගේ ආදරේ ලබන්න උන්වහන්සේ කරුණාව ලබන්න උන්වහන්සේගේ වරප්‍රසාද ලබන්න අවශ්‍ය වෙන්නේ මනුස්සයා හිතෙන් මවාගත්ත ලොකුකම නෙමෙයි. කිසියම් කණ්ඩායමකට ජාතියකට කුලයකට භාෂාවකට සංස්කෘතික කණ්ඩායමකට අයිතිවීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ දෙවියන් වහන්සේ කරුණාව ලබන්න. ඊට වඩා යමක් තිබෙනවා. දෙවියන් වහන්සේගේ දයාව ලබන්න උන්වහන්සේගේ ආදරය ලබන්න උන්වහන්සේ වරප්‍රසාද ලබන්න අවශ්‍ය වෙන වෙනත් කාරණයක් තියෙනවා. ඒ කාරණය තේරුම් ගනිලා මේක තමයි ස්වාමීන් වහන්සේ කියන්න උත්සාහ කළේ. ඒ නිසා ඇත්තටම උන්වහන්සේගේ උත්ථානයෙන් පසුව තමයි විජාතිකයන්ට දහම දේශනා කරන්නට මඟ පෑදුනේ. උන්වහන්සේ ක්‍රමක්‍රමයෙන් හදපු පසුබිම නිසා. උන්වහන්සේගෙන් පස්සේ උන්වහන්සේ කියපු ලෙස සහාය දායකයානෝ, ඒ කියන්නේ ශුද්ධාත්මයානෝ වැඩම කරලා සියල්ලන්ට සැඟවුණු සත්‍යතාවයන් යළිත් මතක් කර දුන්නු නිසා තමයි විජාතිකයන්ට ධර්ම දේශනා කරන්න මඟ පෑදුනේ. ඒ නිසා තමයි ක්‍රියාපොතේ ධාවන පරිච්ඡේදයේ 28 ගන්තියේ පෙරතුමා කියන්නේ මෙහෙම. ජුදෙව් මිනිසෙකුට විජාතිකයෙකු හා සමාගම් පැවැත්වීමත් ඔහු බලන්ට යාමත් තහනම් බව ඔබ දන්නාහුය. එහෙත් කවර මිනිසෙක් වුවද පිළිකුල්ය නොහොත් අපවිත්‍රයයි නොකිය යුතු බව දෙවියන් වහන්සේ මත පෙන්වා දුන් සේක. අන්න බලන්න පෙරතුමත් යුදා ජාතිකයෙක් හැටියට කියනවා අපේ තිබුණේ මෙහෙමයි. අපේ මිනිස්සු හිතාගෙන හිටියේ මෙහෙමයි. අපේ ජාතිය අපට ඉගැන්නුවේ මෙහෙමයි. තවමත් අපේ ජාතිය අය හිතන්නේ මෙහෙමයි. විජාතිකයන් එක්කල අපේ ජාතික අයිති නැති අය එක්කල සමාගම් පවත්වන්න බෑ. ඒක වරදක් තහනම්. ඒත් පෙරතුමා කියනවා ඒ වුණාට දෙවියන් වහන්සේ මට අනාවරණය කළා එහෙම නොකරන්න කියලා. කිසි කෙනෙකු පිළිකුල් නොකළ යුතුයි කියලා. අනිත් අය අපේ සමාගමට අයිති නැති අය අපවිත්‍රයයි කියලා අපි නොකිය යුතුයි කියලා දෙවියන් වහන්සේ මට පෙන්වා දුන්නා කියලා පෙරතුමා කියනවා. පාවුලුතුමාගේ ජීවිත දිහා බැලුවත් සිද්ධ වුණේ එකයි. පාවුලුතුමා හොයාගෙන ගියේ විජාතිකයන්වයි. ඇත්තටම ස්වභාවයක් තියෙනවා නම් ලෝකෙ පුරා තියෙන්නේ පාවුලුතුමාගේ උදාරතර කැපවුණු දුක් වේදනා මැදින් ගිය ගමන නිසායි. එනිසා පාවුලුතුමාට කියනවා apostle to the gentiles. විජාතිකයන්ගේ අපොස්තුලවරයා. ප්‍රියදර සහෝදර සහෝදරියනි, සුවිශේෂය එනිසා අද අපෝ කැඳවන්නේ දෙවියන් වහන්සේ අපේ පියාණෝ. එනිසා අපි සියල්ලෝම උන්වහන්සේගේ දරුවෝ හැටියට ජීවත් විය යුතු බව පෙන්වා දෙන්නටයි. අපි උන්වහන්සේගේ දරුවෝ. අපි මම විතරක් නෙමෙයි අපි. එනිසා සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියලා වෙනසක් නැහැ. ගොවිගම කරා බරා මරා ජරා කියලා එහෙම වෙනසකුත් නැහැ කුලයන්ගේ. උඩරට පහතරට කළු සුදු නගරේ ගමේ කොටේ උගත් නොඋගත් කියලාවත් දුප්පත් පොහොසත් කියලාවත් වෙනසක් නැහැ. දෙවියන් වහන්සේ ඉදිරි අපි සේරම උන්වහන්සේගේ දරුවෝ. මේ වෙනස්කම් අපි හදාගත්තේම මනුස්සය හදාගත්තේම දෙවියන් වහන්සේ හදාගත්තේ නෙමෙයි. දෙවියන් වහන්සේ ඉදිරි පිට අපි උන්වහන්සේගේ දරුවෝ. ඉංග්‍රීසියෙන් වචනයක් අපි භාවිත කරනවා outrageous grace. outrageous grace කියලා. මොකද්ද මේ outrageous grace කියන්නේ? උන්වහන්සේගේ වරප්‍රසාදය හිතාගන්න බැරි විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ. අදහගන්න බැරි විදිහටයි සිදු වෙන්නේ. ඒකයි මේ outrageous grace කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? උන්වහන්සේගේ වරප්‍රසාදය නුසුදුසුම පුද්ගලයාමයි සොයාගෙන එන්නේ. සමහර වෙලාවට ඇතමුන් උන්වහන්සේගේ ක්‍රියාකලාපයේ දිහා බලලා පුදුමයට පත් වෙන්නත් පුළුවන්. තරහ යන්නත් පුළුවන්. විශ්වාස නොකරන තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ දෙවියන් වහන්සේ මෙහෙමද කරන්නේ? outrageous grace. නුසුදුසුම පුද්ගලයාමයි උන්වහන්සේගේ ආදරය සොයාගෙන එන්නේ. ඒකයි ඇත්තටම යුදා වරුන්ගේ සමහර අවස්ථාවලදී ස්වාමින් වහන්සේට තේරුම් ගන්න බැරුව ගියේ. යුදා වරු හිතන් හිටියේ ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ ගැලුම් කාර්යාව එන්නේ මේ තමන් සඳහා විතරයි. ඉහළ පැලැන්තිය සඳහා විතරයි කියලයි. හැබැයි ස්වාමින් වහන්සේ ඇවිල්ලා දුප්පතුන්ව හොයන් යනකොට, කොම් වෙච්ච අයව හොයන් යනකොට, අය කැමියන්ව හොයන් යනකොට, පෞකාරයන්ව හොයන් යනකොට උන්වහන්සේගේ ආදරය යුදායට විතරක් නෙමෙයි විජාතිකායටත් බෙදලා දෙනකොට උන්වහන්සේගේ ජාති ආය ඉරිසියාව ඇති වුණා විතරක් නෙමෙයි ස්වාමින් වහන්සේගේ තරහක් ඇති වුණා. මොකද දෙවියන් වහන්සේගේ නියම తත්වය ඔවුන් තේරුම් ගත්තේ නැති නිසා. යුදාවරු, පරිසිවරු, විනයදරයෝ, outrageous grace. උන්වහන්සේ හොයන් යන්නේ නොසුදුසුම පුද්ගලයාමයි. ඒකයි ස්වාමින් වහන්සේ තැනක කිව්වේ, සැබවින්ම මම ඔබට කියමි, අය කැමියෝත් වෙසඟනෝත් ඔබට පළමුුවෙන් දේවරාජ්‍යයට පැමිණෙති කියලා. බලන්න මේ කියමන කොච්චර බලගතු කියමනක්ද, අභිරෝගාත්මක කියමනක්ද. මේක අහන් හිටපුවාම කාටද තරහා යන්නේ නැත්තේ? අපිත් එදා යුදාවරයෙක් වෙලා හිටියනම් අපිටත් තරහා යනවා. මොකක්ද මේ මනුස්සයා කියන්නේ? අපේ ජාතිය කෙනෙක් වෙලා ඉඳලා අපි දෙවියන් වහන්සේගේ දරුවෝ, අපිට කියනවා අපට ඉස්සල්ල මේ පරුකාරයෝ කියලා අපි කියන, අපි අන්මඩු ගහන, අපි අපවිත්‍රයයි කියලා කියන, අපි මේ බල්ලන් හැටියට සලකන මේ මිනිස්සු වන අය කැමියෝ සහ වෙසංගනෝ අපට ඉස්සල්ල දේවරාජ්‍යයට යනවා. මොනවද මේ මාස්‍ය කතා කරන්නේ? ඕක තමයි යුදාවරුන්ට තේරුම් ගන්න බැරුව ගියේ ප්‍රියාදර සහෝදර සහෝදරියනි. මේක තමයි පසුබිම. අද ශ්‍රීශේෂයට ඇතුළු වෙන්නට අවශ්‍ය පසුබිම තමයි මා මේ ඔබට පැහැදිලි කළේ මෙතෙක් වෙලා. දැන් අපි අද ශ්‍රීශේෂයට ඍජුව ඇතුළු වෙමු. අද ශ්‍රීශේෂය පෙන්නුම් කරනවා විජාතීය කාන්තාවක් ගැන. කානානීය ස්ත්‍රියක්, යුදා ස්ත්‍රියක් නෙමෙයි, විජාතික ස්ත්‍රියක්. එනිසා ඇය යුදා මානසිකත්වයට අනුව පෞකාරයෙක්, අපවිත්‍ර කෙනෙක්, එහෙම නැත්තම් බල්ලෙක් හා සමාන කෙනෙක්. අද ශ්‍රීශේෂය පෙන්නුම් කරනවා මේ කානානීය ස්ත්‍රියගේ බහැපත්කම, නොසැලෙන විශ්වාසය, නොබිඳෙන විශ්වාසය, නොපසුබට විශ්වාසය. ස්වාමින් වහන්සේ බැලූ බැල්මට ඇයව පිළිකුල් කරනවා වගේ පේන්නේ. ඇයව ප්‍රතික්ෂේප කරනවා වගේ පේන්නේ. ඇයව ඉවත් කරනවා, ඇයව කොන් කරනවා වගේ පේන්නේ. හැබැයි ප්‍රියාදර සහෝදර සහෝදරියනි, ගැඹුරට යනකොට තමයි අපිට ස්වාමින් වහන්සේගේ නියම අදහස, මේ පාඨයේ අධ්‍යාත්මික අදහස, අර්ථය නැවිලා පේන්නේ. මොනවද ස්වාමින් වහන්සේ මේ කරන්න හදන්නේ? ස්වාමීන් වහන්සේනේ කරන්න හදන්නේ ඇය තුළ ඇති ගැඹුරු විශ්වාසය එළියට ගන්නයි මේ උත්සාහ කරන්නේ. Jesus tried to bring her into a deeper faith. So therefore he had to try her. He had to test her. ස්වාමීන් වහන්සේ ඇය ඉල්ලන දේ ඇයට දානය කරන්න ඉස්සර වෙලා ඇය තුළින් ගැඹුරු විශ්වාසයක් ඇය තුළ තිබුණා. ඒ විශ්වාසය ඒක එළියට ගන්න උන්වහන්සේට අවශ්‍ය වුණා. උන්වහන්සේට අවශ්‍ය වුණා ඇයටත් අනිත් අයටත් පෙන්නුම් කරලා දෙන්න ඇත්තටම දෙවන් වහන්සේගේ දයාව ලබන්න අවශ්‍ය වෙන්නේ යුදා ජාතියට අයිති වෙලා සිටීම නෙමෙයි. මනුස්සයා හිතෙන් මවාගත්ත ලොකුකමක් තුල සිටීම නෙමෙයි දෙවන් වහන්සේගේ අවකාශය ලබන්න අවශ්‍ය වෙන්නේ. ඊට වඩා ගැඹුරු දෙයක් අවශ්‍යයි. මොකක්ද දෙවියන් වහන්සේගේ ආදරය ලබන්න උන්වහන්සේ වරපසාර ලබන්න අවශ්‍ය වෙන්නේ? මොකන්ද? තමන්ගේ නොහැකියාව පිළිගැනීමයි. තමන්ගේ බැරි බව, තමන්ගේ සීමා සහිත බව පිළිගැනීමයි. දෙවියන් වහන්සේනේ මහත්ය, මම පුංචිය. දෙවියන්ගේ මහත් උත්කෘෂ්ටවත් බවත් මගේ පුංචි බවත් මගේ අසරණ බවත් මගේ පෞකාරකමත් කියන්නේ මගේ නොහැකියා පිළිගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ බැහැපත්කමයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ නොසැලෙන විශ්වාසයෙන් අවශ්‍ය වෙන්නේ දෙවන් මාසික දයාව ලබන්න වෙන කිසිම දෙයක් නෙමෙයි. මනුස්සයා මවාගත්ත ලොකුකම් කිසිමක් නෙමෙයි. මනුස්සයා මවාගත්ත වෙනස්කම් කිසිවක් නෙමෙයි. අවශ්‍ය වෙන්නේ දෙවියන් කරුණාව ලබන්න තමන්ගේ අසරණ බව පිළි අරගෙන, තමන්ට බැරි බව පිළි අරගෙන දැහැපත් වෙලා දෙවියන් වහන්සේ කරෙහි අසීමිත විශ්වාසයක් ඇති කරගත්ත කෙනාට තමයි, ඇති කර ගන්න කෙනාට තමයි දෙවියන් වහන්සේගේ නියම ස්වરૂපය, දෙවියන් වහන්සේගේ දයාව ලබන්න පුළුවන් වෙන්නේ. මේක තමයි ගැඹුරු අධ්‍යාත්මික පාඩම අද ශ්‍රීශේෂය අපට පෙන්වා දෙන. ඇය පිළිගන්නවා අවසානයේ දෙවියන් වහන්සේගේ කරුණාව කෙරෙහි ඇයට අයිතිවාසිකමක් නැති බව. අන්න බලන්න, දෙවියන් වහන්සේගේ කරුණාව තෑග්ගක්, ඇය ලැබිය යුතු අයිතිවාසිකමක් නෙමෙයි. It was not God's duty to give her. දෙවියන් වහන්සේ බැඳලා හිටියේ නෑ ඈත දෙන්න. යුදාවරු හිතන් හිටියේ දෙවියන් වහන්සේ බැඳලා ඉන්නවා. මේකද තමන් වෙත යුදාවරයෙක් වෙත දෙවියන් වහන්සේ කරුණාව දැක්වීම යුදාවරයෙක්ගේ අයිතිවාසිකමක්. දෙවියන් වහන්සේ බැඳී සිටිනවා යුදාවරයෙකුට දයාව දක්වන්න. මොකද යුදාවරයා තමයි දෙවියන් වහන්සේට බරුවා. අනිත් තුන් සේරම තිරිසනුන්, අපවිත්‍රුන්. මෙහෙම තමයි යුදාවරු හිතන් හිටියේ. නමුත් ඇය තුළ මතු වෙනවා දෙවියන් වහන්සේගේ හදවත ස්පර්ශ කරන්න අවශ්‍ය නියම ස්වરૂපය, ආකල්පය. ඇය පිළිගන්නවා තමන්ගේ බැරි බව. ඇය පිළිගන්නවා ඇයට කිසිම අයිතිවාසිකමක් නැහැ දෙවියන් කරුණාව ලබන්න. ඇය සුදුසු නැහැ. ඇය නුසුදුසුයි. අන්න එතනයි තන. කවදද, කවුද පිළිගන්නේ තමන් නුසුදුසුයි දෙවියන්ගේ කරුණාව ලබන්න, තමන් නුසුදුසුයි දෙවියන්ගේ ආදරය ලබන්න, තමන් නුසුදුසුයි මේ ඉල්ලන දේ ලබන්න කියලා පිළිගන්න තැන තමයි දෙවියන් වහන්සේගේ ප්‍රාතිහාර්ය සිද්ධ වෙන්නේ. එනිසා ස්වාමීන් වහන්සේ ඇව ටෙස්ට් කරනවා, පරීක්ෂා කරනවා. ඇය ඉල්ලන දේ මතක් ප්‍රමාද කරනවා දෙන්න. ඇයද ටිකක් තද වචනයෙන් කතා කරනවා, පෙන්නුම් කරන්න ඇතුළ ඇති ගැඹුරු විශ්වාසය එළියට ගන්න. ඇගේ බාපත්කම ඇයට සහ අනිත් අයට පෙන්නුම් කර දෙන්න. පාදමක්, පණිවිඩයක් හැටියට මිනිසුන්ට පෙන්නුම් කර දෙන්න. තමන් අසරණම වෙච්ච තැන, ඇත්තටම තමන් පිළිගන්න තැන ඇතුළහන්සෙන් අනේ ස්වාමීනි මට බෑ, මීට වඩා මට බෑ, මම අසරණයි, අසරණයි, මට බෑ. ඒක පිළිගත්ත දාට, ඒක පිළිගත්ත මොහොතේ ස්වර්ගය විවෘත වෙලා උන්වහන්සේගේ ආශිර්වාදය ගලා එනවා. එය ලැබීමට නොසුදුසු පුද්ගලයා වෙත අපි හිතුවොත් මට දෙවන්වාසේ මට මම ලබන්නේ සුදුසුයි මමයි කෙනා මමයි කෙනා මොනවද මට දෙන්න ඕනේ බැඳලා ඉන්නවා කවදාක්වත් වෙන්නේ නැහැ ඇයි ප්‍රියන්ද සහෝදර සහෝදරිය අපේ ජීවිතවල ප්‍රතිහාරය වෙන්නේ නැත්තේ ඇයි අපි ඉල්ලන දේවල් දෙවියන් වහන්සේ ඉල්ලුව හැටියෙන් දෙන්නේ නැත්තේ ඇයි එහෙම දෙන්නේ නැත්තේ අපේ නියම ආකල්පේ පරික්ෂා කරන්න ඕන නිසා අපේ යටහිත යටිසිත පිරිසිදු කරන්නට ඕන නිසා අපේ උද්දච්චකම මාන්නේ නැති කරන්න ඕන නිසා දෙවියන් වහන්සේ දෙන්නේ අපි ඉල්ලන දේවල් ඒක නැති කරන්න තමයි ඒක නැති වුණොත් තමයි උන්වහන්සේ ලබන්න පුළුවන් අපි ඉල්ලන දේවල් උන්වහන්සේ දෙන්නේ අපිව ගැඹුරු විශ්වාසයකට ඇතුළු කරන්න ඕන නිසා ඇතුළු වෙනකන් ගැඹුරු විශ්වාසයක ඇතුළු වෙනකන් දෙන්නේ උන්වහන්සේ අපි ඉල්ලන දේවල් දෙන්නේ අපේ නොහැකියාම අපේ පුංචි බව වටහා ගන්න කල ඒ කියන්නේ බෑපත් වෙන කල ඔන්න ඔය තමයි උත්තර දෙවියන් වහන්සේ එහෙම කරලා නැත්තේ දෙවියන් වහන්සේ මම මෙච්චර යාඥා කරනවා මිලන දේවල් දෙන්නේ නැත්තේ එක්කෝ මන් තුල තියෙන මහා උද්දච්චකමක් මාන්නයක් ආඩම්බරයක් මගේ යටි හිතේ වෙන යටි අරමුණු සැඟවුණු අරමුණු තියෙනවා දෙවියන් වහන්සේ දෙන්නේ නැහැ මන් තුල ගැඹුරු විශ්වාසයක් නැහැ නිකන් නත්තසියගෙන් පොඩි ළමෙක් ඉල්ලනවා වගේ තමයි මම ඉල්ලන්නේ ගැඹුරු විශ්වාසයක් නැහැ මම පිළිගන්නේ නැහැ මගේ නොහැකියාව මගේ අසරණකම මම බෑපත් නැහැ. ඉතින් දෙවියන් වහන්සේ දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ලබන්න බෑ. මේ කානනීත්‍รีย විජාතික වෙලත් ඇයට තිබුණා බෑපත්කම. ඇයට තිබුණා ඇගේ නොහැකියාව වටහා ගැනීම. ඇගේ බැරි බව, ඇගේ සීමා සහිත බව, ඇගේ අසරණකම අන්තිම බිඳුවට හිඳිලා මට බෑ ස්වාමිනි. ඇය පිළිගත්තා. මම මට අයිති නෑ වහන්සේ කරුණාව ලබන්නේ ඒත් දෙන්න ස්වාමිනි. මම අසරණයි. ඒක කිව්වා විතරයි. උන්වහන්සේගේ දෑත දිගහැරුණා. උන්වහන්සේගේ හදවත උණු වුණා. ස්වර්ගයේ විවෘත වුණා. Outrageous grace. නොසුදුසුම පුද්ගලයා වෙතට උන්වහන්සේගේ වරප්‍රසාදය ආවා ස්ත්‍රිය ඔබේ ශ්‍රද්ධාව මහත්ය ඔබේ කැමැත්ත ලෙසම ඔබට වේවා ස්වාමීන් වහන්සේගේ බලය ප්‍රකාශ වුණා මහිමය දක්නට ලැබුණා ප්‍රාතිහාර්ය ඉටු වුණා එනිසා ප්‍රියදර සහෝදර සහෝදරනි අපි තුන් මහජනින් ඉල්ලම ස්වාමිනී මටත් මේ හරි තැනට මාව දාන්න හරි ආකාවේ මට ඇති කර දෙන්න. වාසික දයාව ලබා ගන්නට ඕන නම්, වාසික ආදර ලබන්නට ඕන නම්, වාසික රොක්සාර ලබන්නට ඕන නම් මම සිටිය යුතු තැන සිටිය යුතුයි. ඒ තැන මට පෙන්වන්න ස්වාමී. පුතාගේ පුත්‍රයාගේ ප්‍රතිසාරකගේ නාමෙන් ආමෙන්. ඔබට ජේසුස් ක්‍රීතයි. මට දෙන්නේ